ගරු කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, අදට දින 9ක්. මම මේ දින 9 කියලා කියන්න හේතුව අපි දින 8ක් මේ ප්‍රශ්නවලට විසඳුම් හෙව්වා. 9 වෙනි දිනෙත් දැන් අවසන් වෙගෙන යන්නේ. අපිට තාමත් එළියේ ඉන්ධන පෝලිමේ ඉන්න මිනිස්සයාට විසඳුමක් දෙන්න බැරි වුණා. ඒ වගේම එළියේ ගෑස් පෝලිමේ ඉන්න මිනිස්සයා, කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සයා, මේ කිසිඳු කෙනෙකුට අපිට අද දවසේ අපිට විසඳුමක් දෙන්න බැරි වුණා. දැන් අද මම දැක්කා වර්තමාන මුදල් ඇමතුමා ජාත්‍යන්තර මූලි අරමුදල ගිහිපු IMF ආයතනයට ගිහිපු ඒ සම්බන්ධව අදහස් ඉදිරිපත් කරා. මට පෙර කතා කරපු මැති ඇමතිවරු ඒ අය මුදල් ඇමතුමාට ස්තුති කරා. ඒ මුදල් ඇමතුමාට ස්තුති කරේ ඇයි කියලා අපි කල්පනා කළ බැලුවොත්, මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රටේ ප්‍රශ්න ඇති වෙද්දි මීට වසරකට කලින් අපි මේවා ගැන මේ උත්තරීතර සභාවට අපි පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන්ම පොහොර කප්පාදුවේදී අපි කිව්වා මේ පොහොර මේක කරන්න එපා. ඒ වගේම අපේ IMF එකට යන්න කියලා අපේ විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම කිව්වා. හැබැයි මෙහෙම කියනකොට ආණ්ඩුව පැත්තේ හිටපු අය අපිව හැල්ලුවට ලක් කරා. දැන් අදත් දැක්ක අපි අපේ අදහස් ඉදිරිපත් කරනකොට තාමත් ආණ්ඩුවේ ගරු මන්ත්‍රීවරුන්ට පේන්නේ අපි බොරදියේ මාළු අල්ලන්න හදනවා කියලා. අපිට බොරදියේ මාළු අල්ලන්න කිසිම අවස්ථාවක් නැහැ. දැන් විශේෂයෙන්ම කියන්න ඕන, අද රටේ ඩොලර් නැති අරබුදය ගැන ඩොලර් නැවත අපේ රටට ගේන්න මොකද්ද රජයේ වැඩපිළිවෙල? තාම කිසිම වැඩපිළිවෙලක් නැහැ. හැබැයි ඒ වැඩපිළිවෙලක් නැතුව අපිට මේවට විසඳුම් දෙන්න විදියක් නැහැ. දැන් අද අපි බලන්න ඕන ඉන්ධන පෝලිමේ ඉන්න මිනිස්සුගේ මොනතරම් කාලයක් නාස්ති වෙනවද? සිංහල දමිළ අවුරුද්ද දවසේ මිනිස්සු පෝලිමේ හිටියේ. ඊයේ ඉස්ලාම් ජාතිකයන්ගේ අවුරුද්ද තිබුණා, මං දැක්ක පෝලිං වල හිටියේ. ගෑස් පෝලිමේ ඉන්නව දැක්කා. හැබැයි තාම ඒවට විසඳුමක් දෙන්න බැරි වෙලා තියෙනවා. එවනම් මොනවද මේවට දෙන්න පුළුවන් විසඳුම්? මේවට දෙන්න පුළුවන් විසඳුම් තියෙනවා. හැබැයි මේවා විසඳුම් දෙන්න, මේවා සාකච්ඡා කරන්න කතා කරාමත් ඒවට එන්නේත් නැත්නම්, ඒවා අපි කියන දේවල් අහන්නෙත් නැත්නම් විපක්ෂයක් ඉදිරියට අපි මොකද්ද කරන්න කියන්නේ? එමනම් අපි දැන් ඊයේ විශ්වාස භංගතයක් බාර දුන්නා. දැන් මම දැක්ක මඩ පෙර කතා කරපු මේ නවරත්න මන්ත්‍රීතුමා කිව්වා අපි මේ විශ්වාස භංගයට සහයෝගය ලබා දෙන්නේ නැහැ. අපිට මැතිවරණයකට යන්න ඕනේ, අපිටත් මැතිවරණයකට යන්න ඕනේ. අපිට ඕන මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න. ඔබතුමාලා ආණ්ඩුවේ විශ්වාසය නැති නිසා තමයි අද විපක්ෂයට ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. එමනම් මොකද්ද ඔබතුමාලගේ මේකට දෙන විකල්පේ? ඔබතුමාලා අපිට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. අපි දිගින් දිගටම මේවා වෙන දේවල් අපි ගැන කිව්වා, මේවා ගැන කතා කරා. අපි අවුරුද්දකට කලින් මේවා ගැන කිව්වා. ඉතින් එමනම් විශේෂයෙන්ම මම අද යෝජනා කරනවා මේ රටේ අද සමස්ත ගොවියා අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මට මතකයි මේ පාර්ලිමේන්තුවේදීම අයවැයදී කෘෂිකර්ම ඒ විෂය සම්බන්ධව කතා කරනකොට මේ පොහොර කප්පාදුව ගැන මං දිගින් දිගටම කෘෂිකර්ම ඇමතුමාට කිව්වා මේක කරන්න එපා. හැබැයි ඒක ඇහුවේ නැහැ. පොළොන්නරුව විතරක් නෙමෙයි මේ රටේ බත සපයන සමස්ත ගොවි ජනතාවගේ අස්වැන්න මහකන්නේ 140කින් අඩු වුණා. දැන් යලකන්න පටන් අරන් තියෙනවා. තාමත් ගොවිය පොහොර හොයනවා. මේ පොහොර ටික නැහැ දෙන්න. එහෙමනම් මේ යලකන්නේ අපිට නිසි අස්වැන්නක් ලැබුණොත් නොලබුණොත් තව මාස 3-4ක් යනකොට මේ රටේ විශාල ආහාර හිඟයකට යනවා. එමුණ මොකද්ද මේවට දෙන්න පුළුවන් විසඳුම්? මට මතකයි මම ඒක සංඝරාවක කියෙව්වා. මැලේසියාවේ මේ වගේ තත්ත්වයක් ඇති වුණා. ඒ රට මොකද්ද ගත්ත තීන්දුව? ඒ රටේ ගෙනාවා සෙකන්ඩ් හෝම් කියලා සංකල්පයක්. ඒ රටේ ඩොලර් ප්‍රමාණයක් තැන්පත් කරොත් අවුරුදු ගානකට ඒකලොන්න දුන්න වීස එකක්. ඒ මුදල් ටික ඒ රටේ තියෙනකන් ඒ මුදල් තැන්පත් කරපු පුද්ගලයාට ඕනෙලා ඒ රටට යන්න එන්න පුළුවන්. ඒ රටේ ජීවත් වෙන්න පුළුවන්. ඒ මුදල් ටික ගත්තට පස්සේ ඒ පහසුකම නැති වෙලා යනවා. එහෙමනම් අපි ඒව ආරම්භ කරන්න ඕන. ඒ වගේම අනිත් දේ තමයි අපේ රටේ ඉන්න අය දැන් මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ලංකාවේ කිසිම ව්‍යාපාරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කැමති මේ රටට ඇවිල්ලා නිවාඩුව ගත කරන්න ඒගොල්ලන්ගම කියලා ගෙයක් ගන්න. හැබැයි එහෙම ගෙයක් ගන්න ගියාම බැංකුවකට ගියාම ඒ පහසුකම ඒගොල්ලන්ට ලබා දෙනවද? එහෙම ලබා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති ඒ ඊටමේ වටිනාකමෙන් භාගයක් ඩොලර් වලින් ගෙවලා ඒ ඉතුරු භාගයේ බැංකුවෙන් පහසුකමක් ලබා දෙන්න. හැබැයි බැංකුවට ගියාම කියනවා ලංකාවේ කිසිම ව්‍යාපාරයක් නැති නිසා ඔබට අපි මේ පහසුකම දෙන්න බෑ කියලා. මේවා ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වාර්කයේ ඒගොල්ලෝ කැමති ඩොලර් වලින් ගෙනියන්න. මොකද ඒගොල්ලෝ ගන්න ගෙදර හෝ ඉඩම මේක ප්ලේන් එකේ දාගෙන ගෙනියනොත් ඒක ලිනු රටක නෑ. ඒක ඒක ඒ ලංකාවේ අදාළ ඒ පහසුකම ගන්න බැංකුව ඒක තියා ගන්නවා. එහෙමනම් මේවා ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේම මට මතකයි හිටපු මුදල් ඇමතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමා ආයවැද කතාවේදී කිව්වා වරායේ තියෙනවා වාහන 700ක්. මේ වාහන 700ම ඒ ගෙනාපු ඒ අපේ ලංකාවේ ඒ වාහන හිමිකාරුන්ට ඒවා ටික ලබා දෙනවා කියලා. හැබැයි තාමත් ඒවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් මේවා තමයි ක්‍රියාත්මක කරන්න ඕන. දැන් ඒ වාහන 700ේ අයිතිකාරයෝ ටික මේ වෙනකොට LC අරපු ඒ අදාළ රටවල් එක කතා කරලා තියෙනවා අපිට දෙන්න වසර දෙක කාලයක් මේ සල්ලි ගෙවන්න කියලා. ඒ රටවල් ඒගොල්ලොත් එක්ක එකඟ වෙලා තියෙනවා. එහෙමනම් ඒ අවස්ථාව මේගොල්ලන්ට උදා කරලා දෙන්න. දැන් බොහොම ලස්සනට උජාරුවට වචන කිව්වට මේවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ රට තුල ඩොලර් තියෙනවා. හැබැයි මේවා එළියට ගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ මේ රජයට. දැන් වාහන ගෙන්නන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. එහෙමනම් එළියට මේ ඩොලර් ටික ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? වාහන ගෙන්නන්න පුළුවන් ඩොලර් 300කින් රුපියල් වලින් නැතුව ඩොලර් වලින් ගෙවලා. වාහනේ ලංකාවට ආවට පස්සේ අපේ වරායේ ඒ තීරුබදු අය කරනවා ඩොලර් වලින් අය කරගන්න. වාහන ගෙන්නනක නවත්තලා හරියනවද? එහෙමනම් මේ හැංගිලා තියෙන ඩොලර් ටික එළියට ගන්න කොහොමද? මෙන්න මේවා ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මූලාසන ආරුණ මන්ත්‍රීතුමේනි මේවා ක්‍රියාත්මක කරන්න. මේ අපි මේ කියන යෝජනා හැම වෙලේම මේවා හැල්ලුවට ලක් කරන්න එපා. මේවා චෝදනා නෙමෙයි. මේ අපිටත් මේ රට ඕන. දැන් පමණක් අය කියනවා දැන් නැව ගිලිනවා. හැබැයි අමතක කරන්න එපා මේ ලංකාව නැමැති නැව තමයි ගිලෙන්නේ. මේ නැව ගිලිනකොට අපිත් ගිලෙනවා. මේ පාර්ලිමේන්තුවත් ගිලෙනවා. ඉතින් ඒ නිසා අද එළියේ තරුණයන් වර්ජනය කරනවා. ඇයි මේ වර්ජනය කරන්නේ? ඒ වර්ජනය කරන්නේ මේ රට අද වැටලා තියෙන තත්ත්වෙන් බේරා ගන්න. මොකද ඒගොල්ලෝ ඉවසුවා 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 තව ඉවසන්න තැනක් නැහැ. ඒ නිසා තමයි මේ 225ටම හෙන ඉල්ලන්නේ. දැන් මේ 225ටම හෙල ඉන්නකොට අපි සත්භාවයෙන් අපි කියනවා නම් යම් කිසි දෙයක් ඒවා අපිට හෙන ඉල්ල හරියනවද? නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම මේ සභාවට කියන්නේ කරුණා කරලා මේ පෝලිං වල ඉන්න මිනිස්සු ගැන හිතන්න. පමණක් වෙලාවට පාලන පක්ෂයේ ඉන්න අයට මේවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න ගැන ඔබලා හිතන්න වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අවධානයක් යොමු කරන්න කියලා මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මූලාසන මන්ත්‍රීතුමියනි අද මම දැක්කා මේ පාර්ලිමේන්තුවට අපේ ගෝල්ෆේස් ඒ පිට්ටනිය දින 27ක් උද්ඝෝෂණය කරන ඒ අයගේ කොටසක් මම දැක්කා. ඊයේ දවසේ මල්වත්තේ ඒ නායක ස්වාමින් වහන්සේලා බැහැ දකින්න ගියා ඒ කණ්ඩායම කොටසක් තමයි මේ පාර්ලිමේන්තු සංකීර්ණයට ළඟට අවිල්ල තියෙන කතානායකතුමාට ලිපියක් බාර දෙන්න. ඒ ලිපියේ පිටපතක් මගේ ළඟ තියෙනවා. මේ ලිපිය බාර දෙන්න ආපු ඒ තරුණයෝ ටික අල්ලලා ගිහිල්ලා දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මෙතන ඇවිල්ලා කෑකෝ ගහලා මේවා විනාශ කරන්න ආවේ නැහැ. කතානායකතුමාට මේ අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ඒගොල්ලෝ ලිපියක් බාර දෙන්න මේ ඇයි දින 27ක් එළිය ඒගොල්ලෝ අරගල කරනවා. මේකට විසඳුමක් ඕන. දින 27ක් එතන ඉන්නවා නම් අපි කිසි කෙනෙකුට ඒකට විසඳුමක් දෙන්න බැරි
නම්
ඒගොල්ලෝ බැලුවා මූලාසන ආරණ මන්ත්‍රීතුමනි අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ලිපියක් බාර දෙන්න. ඒ ලිපිය බාර දෙන්න තමයි ඇවිල්ලා තිබුණේ. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ අල්ලලා ගිහ හිරේ දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව විශේෂයෙන්ම ඒ සම්බන්ධ අවධානය යොමු කරන්න. ඒ වගේම මම කියන්න ඕන දැන් බලන්න මේ පහුගිය මහා කන්නේදී වගා හානි වෙච්ච ඒ අහිංසක ගොවියන්ට වන්දි ලබා දෙනවා කිව්වා. අද තාම තම දෝතුවක් ඒ කිසිම කෙනෙකුට ලබා දීලා නැහැ. ඉතින් එහෙමනම් කොහොමද මේ රටේ බත සපයන ගොවියා මේ රටේ ජාතික ආර්ථිකයට සම්බන්ධ වෙලා ආර්ථිකය ශක්තිමත් කරන ගොවියා කොහොමද නගා හිටවන්නේ? ඒගොල්ලන්ට දෙනවක්ව පොරොන්දු මේවා මේ වෙනකොට දීලා නැහැ. ඒ වගේම මේ යලකන්න ආරම්භ කරලා දැන් ගොවියා කවදද කිව්වේ ජලය එපා කියලා. ගොවියා ඉන්නේ ජලයත් එක්ක. හැබැයි අද ජොලිය ගොවියා කියනවා ජලය හොන්නේ නැහැ කියලා. ඇයි ජලය එපා කියන්නේ? මඩවැඩ පටන් ගන්නකොට වල්නාශක මේ අවශ්‍ය වෙනවා. එහෙමනම් අද කිසිම තැනක මේ පොහොර ගන්න නැහැ. යූරියා මිටියක් දැන් රුපියල් 45000යි. රුපියල් 45000කට යූරියා මිටියක් අරගෙන ගොවියා කොහමද මේ රටේ වීවලට මොන මිලක් ලැබුණත් ගොවියා කොහමද ජීවත් වෙන්නේ? ඉතින් ඒ නිසා 140කින් මේ රටේ සමස්ත ගොවියගේ අස්වැන්න පාඩු වුණා. එය පාඩු වෙච්ච ගොවියා අද තාමත් බලන් ඉන්නවා වන්දි ලබා දෙනකන්. තඹ දෝතුක වන්දියක් මේ වෙනකන් ලබා දීලා නැහැ. ඒ නිසා මූල ආසන ආරණ මන්ත්‍රීතුමනි, මම මේ ඉතාමත් ඕන ගමෙන් කියන්නේ ගොවි ජනපදයක් නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විදිහට මේ අසරණ ගොවියට දෙනෝකෝ වන්දි ටික අපි ලබා දෙන්න වෙනවා. දැන් මම දැක්ක සමෘද්ධිලාභින්ට ඒගොල්ලන්ගේ දෙන දීමනා වැඩි කරලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ ගොවියා කියන්නේ කිසිම කෙනෙකුට ඒ වගේ බොහොම ස්වාධීන ඒගොල්ලන්ගේ ගොවි දන කරන පිරිසක්. ඒගොල්ලන්ගේ වගාහානිය නැති වුණේ, ඒගොල්ලන්ගේ මේ වගාව අඩු වුණේ ඒගොල්ලන්ගේ ඌනාකමින් නෙවෙයි, රජය ගත්ත බැරිදි තීන්දු తీර නිසා තමයි ගොවියගේ අස්වැන්න අඩු
වුණේ.
ඒ නිසා අවසන් වශයෙන් කියනවා ගොවියට දෙනෝකේ වන්දි ටික වහාම දෙන්න කටයුතු කරන්න කියලා ඒ ගෞරවණීය ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි මහාචාර්ය තිස්ස විසාන මහත්මයා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ස්තුතියි මුලාසුරුද මන්ත්‍රී තුමියගෙන් අවසරයි. මුලින්ම ඩොලර් හිඟය ගැන කිව්වා. මේ අපේ විදේශ විනිමය මේ ණය බර ඩොලර් බිලියන 51ක් වෙනවා. අවුරුදු පුරා ඒ වෙනුවෙන් අපිට බිලියන 6ක් ගෙවන්න වෙනවා. ඉතින් එක ක්‍රමයක් අපට මේ ඩොලර් හිඟයක් තියෙනකොට තියෙන ඩොලර් රඳවා ගැනීමට නම් මේ ණය බේරා ගැනීමේ ඉංග්‍රීසියෙන් කියනවා මොරටෝරියම් එකක් දාන්නයි කියලා. ඒ කියන්නේ අපි ඒ ණය දුන්න එක කතා කරලා පුළුවන්කම තියෙනවා අවුරුදු 5කට විතර මේ කාලයක් ලබා ගන්න ඒ මුදල ගෙවන්න. මේක විවිධ රටවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම දන්නවා දැන් උරුගුවයි රටේ මේක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපිත් ඒ ආකාරයට කටයුතු කළොතින් අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්නෙට මේ විසඳුමක් ලබා ගන්න. දැන් මේ එක අපිට මේ අපේ විදේශ විනිමය සංචිතය බැහැලා තියෙනවා ඉතාමත්ම දරුණු විදිහකට. ඉතින් මේකට මුහුණ දෙන්න නම් අපි තදින් ක්‍රියා කරන්න ඕන මේ ඩොලර් රටෙන් පිට යෑම වළක්වන්න. ආනයන් අත්‍යවශ්‍ය දේවල් පමණක් ඉරදීලා ඒ යම් ඩොලර් අවශ්‍ය වෙන තැනට විතරක් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒකම මම මේ මතක් කරන්න ඕන අප රටේ දැන් සෑහෙන ජනකොටසක් 60% පවුල් මේ දරිද්‍රතා රේඛාවට යට ආදායම් ලාභීන් කියලා වෛද්‍ය පර්යේෂණායතනයේ පෙන්වලා තියෙනවා. ඉතින් ඒ සමීක්ෂණ වලින් දැන් ඒ අයට ආහාර හිඟයක් තියෙනවා. සමහර පවුල් මම දන්නවා මේ ළමින්ට විතරයි කන්න දෙන්නේ, වැඩිහිටිය අය මේ සුළු දෙයක් ගනිමින් දෙවෙලා කාලිට ළමින්ට දීලා. ඉතින් දැන් මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේ ආණ්ඩුවක මේ මම හිතන්නේ ලොකුම වගකීමක් වන්නේ බඩගින්න නැති කිරීමයි. ඉතින් ඒක වෙනුවෙන් හුඟක් අනිත් දේවල් වලට වියදම් කරන දේ මුදල් මේ අඩු කරලා ඒ දේ කල් දාලා කියන්නේ හයිවේස් මෙවැනි දේවල් යටතල පහසුකම් දිනු කිරීමේම ඒවා ඒ විදිය මුදල් බේරගෙන මේ දුප්පත් පවුල්වලට ආහාර මේ ප්‍රශ්නයට මුහුණ දෙන පවුල්වලට වියලි ආහාර මල්ලක් සතිපතා ලබා දෙන වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි ආණ්ඩුවේ ගානේ. මම හිතන්නේ ඒක ඒක අත්‍යවශ්‍යයි. දැන් මේ එක්කම මට මේ මතු කරන්න තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ දැන් අපි මේ ගෑස් ප්‍රශ්නයක් මුහුණ දෙනවා. මම විද්‍යා තාක්ෂණ ඇමති වෙලා ඉන්න කාලයේදී ජීව වායු නිෂ්පාදනය කිරීමට නර්ඩ් ආයතනය එක්ක සම්බන්ධ වෙලා මේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක තුලින් අපට පුළුවන් වෙනවා අප රට තුළම තියෙන අපද්‍රව්‍ය පාවිච්චි කරමින් අපේ මේ බලශක්තිය ප්‍රශ්නය තරමක් මේ අඩු කරන්න. නමුත් මට කනගාටුයි දැනගන්න ඒක ඒ තරම් උනන්දුවක් දක්වලා නැහැ. මම තදින් ලියමක් කරනවා මේක ගැන නැවත නගලා අරගෙන මේ ජීව වායු රටවටේ මේ ගෙවල්වල මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. ඒක හරහා උයන්න අවශ්‍ය මේ බලශක්තිය ලබා ගන්න පුළුවන් වෙනවා මේ අපද්‍රව්‍ය භාවිතා කරමින්. ඉතින් මේ වගේ ක්‍රම අපි මේ අමාරු කාලේ කටයුතු කළ යුතුයි. මේ මම කනගාටු වෙනවා මේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරයෙක් හැටියට. මේ ඖෂධ හිඟය එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒක පදනම් කරගෙන ශල්‍ය ක්‍රමය කිරීමත් දැන් සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක මේ මොන මුදල් අපහසුතාවයක් තිබ්බත් ජීවිත බේරගන්න
උත්තුමාටම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ජීවිත බේර ගැනීමේ අවශ්‍යතාවයට මුල් තැන අපි දිය යුතුයි කියලා මම මේ ඉල්ලීම කරනවා. එහෙනම් අන්තිම වශයෙන් මම මේ මේ පෝර සම්බන්ධව ප්‍රශ්නය ගැන යමක් කියන්න හිටියා. කියන්නේ පෝර මේ පිටරටින් ගෙනහිල්ලා මේ රසායනික පෝර භාවිතයේ අපේ පලාටි පුරුදු වෙලා තියෙනවා. නමුත් වෙන බීජ වර්ග පාවිච්චි කර තියෙනවා ලෝක වටේම මේ කාබනික පොහොරවලට මේ වැඩෙන ඒවා. ඉතින් මේ ප්‍රශ්නය දිගටම පවත්වාගෙන යනවා නම් එහෙනම් අපි මේ බීජ වර්ග ගෙනවිත් අපේ රටේ සමහර විට අපේ පාරම්පරික වර්ගත් තියෙනවා ඒවා වලට හැරිලා අපිට පුළුවන් වෙයි මම හිතන්නේ මේ ප්‍රශ්නයටත් විසඳුමක් ලබා ගන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා. වර්තමාන මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි කරු මූලාසනාරුවට මන්ත්‍රීතුමියනේ. අපි මේ පාර්ලිමේන්තුව තුළ මේ මෑත කාලේ මේ අර්බුද ගැන මේ කතා සාප්පුව විවෘත කරලා දැන් දෙවැනි මාසයටත් පියවනගල තියෙනවා. අප්‍රේල් මාසේ පාර්ලිමේන්තු සති දෙකත් මැයි මාසේ මුල් සතියත් අද පාවිච්චි කරන්නේ මේ අර්බුදය ගැන කතා කරන්න. හැබැයි මේ අර්බුදය ගැන අපි කොතෙක් කතා කළා වුණත් ප්‍රායෝගිකව එක ලබා ගන්නා වූ විසඳුම් ප්‍රමාණය හරියට ඉබ්බයි හාවයි රේස් එක වගේ වැඩක්. ඒක නිසා අද එළියේ තියෙන අර්බුදයට විසඳුම් මේ පාර්ලිමේන්තු තුල ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය ඉන්න මිනිසුන්, එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙට මේ අර්බුදයට මේ 225 තුල විසඳුම් හොයා ගන්න ඕනේ කියලා හිතන මිනිසුන්ගේ විශ්වාසය දවසින් දවස කැඩි යන වෙලාවක තමයි නැවතත් මේ ආර්ථික අර්බුදය ගැන මේ IMF ගැන තියෙන විවාදය තියෙන්නේ. හැබැයි මම පළවෙනි වතාවට ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යතුමාට. 1974 පස්සේ මුදල් ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේදී ඇත්ත කිව්වේ අද. 74 අවසාන අයවැය ප්‍රකාශ ඉදිරිපත් කරපු ආචාර්ය අන්නම් පෙරේරා එතුමා එදා පැවතිච්ච ආර්ථික තත්ත්වයන් ගැන කියන්න සිද්ධ වුණා. හැබැයි එතුමාට සිද්ධ වුණේ 75 ආණ්ඩුවෙන් එළියට යන්න ප්‍රධාන රණතුංග සංවිධායකතුමනි. ඔබතුමා දන්නවා ඒ කාරණාව. 75 පස්සේ බිලිස්දායස් බණ්ඩාරනායක මැතිතුමාගේ ඉඳලා හැම මුදල් ඇමතිවරයෙක්ම කටයුතු කරේ පාර්ලිමේන්තුවට රටටත් බොරු කියන එක. ඔවුන් සිද්ධ වුණේ, ඔවුන්ට සිද්ධ වුණේ ආණ්ඩුව රකින්න තමයි මුදල් ඇමතිවරයා කාර්යභාරය බවට පත් වුණේ. රාජ්‍ය රකින්න, රජය රකින්න, ශ්‍රී ලංකාව රකින්න මුදල් ඇමතිවරු කටයුතු කරපු ප්‍රමාණය බොහොම අඩුයි. ඒක නිසා කාලයකට පස්සේ 74 පස්සේ මගේ කත කියවීම නියවැරදි නම් පාර්ලිමේන්තුවේ ඇත්ත කියපු අලිසබ්ජි ඇමතිතුමාට මගේ ගෞරව ස්තුතිය පුද කරනවා. අද අලිසබ්ජි ඇමතිතුමායි කතාව නොකර නම් එතුමාගේ කතාව තමයි අපි කරන්න හිටපු කතාව. මේ අර්බුදයේ දිගපළල, මේ අර්බුදයේ විසඳුම්, එතුමා අවසාන ඉදිරිපත් කරපු දේශපාලන ස්ථාවරත්වය සඳහා වෙන යෝජනාවලිය, අපේ පැත්තෙන් ඉදිරිපත් කරන්න ඕන යෝජනාව හරනම් අලිසබ්ජි ඇමතිතුමා හිට ගන්න ඕන අපේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙන්න ඕන. ඒක නිසා එතුමා ඉදිරිපත් කරපු කාරණා ගැන මම එකින් එක නැවතත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි 1954 ඉඳලා ණය ගත්තා. අද ඩොලර් ඇමරිකානු ඩොලර් බිලියන් 51ක් ණය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ රාජ්‍ය ආදායම 24-25 ඉඳලා අද වෙනකොට 108 දක්වා අඩු වෙලා තියෙනවා. දැන් මේක තුළ ඇතිවෙච්ච ඛේදනීය තත්ත්වයන් අපි අස්පනා අපිට පේනවා. ඩීසල් පෝලිම, තෙල් පෝලිම, ගෑස් පෝලිම, විදුලි කප්පාදුව මේ තියෙන අර්බුදයන් සියල්ලක්ම මේ හැම දෙයකම ඇතිවෙတဲ့ ඵලය. ඵලය කියන්නේ මතු පිට පේන තියෙන දේවල්. හැබැයි අපි මෙතෙක් ඉතිහාසයේ මේවයි හේතුව ගැන හරියට කතා නොකිරීමේ ප්‍රතිඵලය තමයි ඵලය ගැන කතා කරනවා අපි හේතුව ගැන කතා කරන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුව මොකද්ද? මගේ කියවීම, අපේ කියවීම, අපේ දේශපාලන ධාරාවේ කියවීම, අපි මේ ගමන් කරන වැරදි ආර්ථික මූලෝපායන්. 1977 පස්සේ මේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල තමයි අද මේ නවලිබල ආර්ථිකයේ උච්චම අර්බුදයට අද ගොනු වෙලා තියෙන්නේ. ඒ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා අද මේ මුදල් අමාත්‍යාංශ කරා මුදල් අමාත්‍යාංශවත් නැහැ, සංවිධායකතුමා විතරයි, අද කැබිනට් අමතිවරයෝ මෙතන ඉන්නේ, අනිත් අමතිවරු කවුරුවත් නැහැ. ප්‍රශ්න වලට උත්තර හොයනවත් දන්නේ නැහැ අමාත්‍යාංශ වල. නමුත් අද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන මේ ව්‍යවස්ථා දායකයේ අතත් මේක. ඒක නිසා දේශපාලන අර්බුදය අද උච්ච වෙලා ඇමති මණ්ඩලයක් ඉන්නවා නාමික. ඒ ඇමතිවරුන් අද හුදකලා වෙලා ඉන්නවා. ඒ ඇමතිවරුන් සමාජය තුළ, එළිය තුළ, මහජනතාව තුළ පිළිගැනීම තියෙනවද? අවාසනාවකට මේ රටේ රාජ්‍ය සේවය අද මේ රට පිළිගන්න තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඒක නිසා දේශපාලන අර්බුදය උච්ච ස්ථානට ගිහිල්ලා තියෙනවා. ඒකේ ඊළඟ ප්‍රතිඵලය දැන් අස්පනා අපිට පේනවා. ඒක තමයි සමාජ අර්බුදය. ඒ සමාජ අර්බුදයේ තරහා මේ රට තවත් අරාජකත්වයට ගමන් කරන්න ඉඩ නොදී කටයුතු කිරීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ. දැන් අපි මේ කතා කරන විවෘතතාවය අවුරුදු 44. හැබැයි තවත් කණ්ඩායමක් කියනවා නිදහසෙන් පස්සේ අවුරුදු 74ක මේ ගමන් මගේ ප්‍රතිඵලය කියලා. එහෙම කියන උන්නැහෙලා පහුගිය හැම ආණ්ඩුවක් මහදාන කටයුතු කරා. ජනතා විමුක්ති පෙරමුණ නායක කණ්ඩායම මේක ගැන කියන්නේ අවුරුදු 74ක්. එළිය ඒක පෞස්සන් යන ඔවුන්ගේ අනුගාමිකයන් ගැන අවුරුදු 74ක සාපයක් කියලා. ඒ අවුරුදු 74ෙන් අවුරුදු 30ක 40ක විනාශයන්ටත් එයාලත් දායක වුණා. දැන් අවුරුදු 74ක සාපේ නම් මුලාසනාඩු කරු මන්ත්‍රීතුමියනේ 48 ඉස්සරහා මේ රට 48 ගෙදරම 48 ඉස්සෙල්ලා මේ රට හොඳද? ලංදේශ ඉංග්‍රීසි පුතුගේසි මේ රට හූරගෙන කන එක හොඳද? චෝල පාණ්ඩ්‍ය මේ රට සූරගෙන කාප එක හොඳද? ඒ කාලේ හොඳ එකක් තිබල 48 පස්සේ විනාශ වුණාද? නෑ, වැරදි ආර්ථික කියවීමක්. ඒක නිසා 77 පස්සේ වෙච්ච මේ විනාශය මේක එක කාරණාවක් කියන කාරණාව අපි සඳහන් කරන්න ඕන. අද මේ අර්බුදේ කොච්චර උච්ච ස්ථානට ගිහිලා තියෙනවා නම් මෙච්චර කාලයක් අපි කතා කරේ මේ ආර්ථික විද්‍යාව තුළ, මේ සමාජය තුළ අවිධිමත් ආර්ථික යෙදර 70%ක් මිනිස්සු තමයි මේ ප්‍රශ්න වලින් පීඩාවට පත් වුනේ කියලා. එදිනදා කුලී වැඩ කරන, දෛනික ආදායම් ලබන ඒ මිනිසුන්ගේ තමයි මේ ප්‍රශ්න වලින් වැඩියෙන් පීඩාවට පත් වෙන්නේ කියලා කාරණාව. හැබැයි මේ ආර්ථික අර්බුදය මූලාසන ආරවුල මන්ත්‍රීමේනි, ඔබතුමාත් මමද ඇතුළුව මේ සමාජයේ 95%කට වැඩිය මිනිස්සු, අපේ රටේ 95%කට වැඩිය පුරවැසියන් මේ අර්බුදයේ කුටස්කාරයන් බවට පත්වලා පීඩාවට පත් වෙනවා.
අද රාජ්‍ය සේවයේ අයිතිමත් ආර්ථික හැරුණාන් පස්සේ ලක්ෂ 16ක් ඉදිරි රාජ්‍ය සේවයේ 105ක් 6ක් ඉදිරි විධායක සේනාවේ ඉහළම අයගේ කීපදා හැරෙන්න අනිත් සමස්ත රාජ්‍ය සේවකයන්ම මහා දවන්ත ඛේදනීය තත්ත්වයක් අද ඔවුන් අද අවිධිමත් ආර්ථිකයේ ඉදිරිඳ ආර්ථිකයේ ඉන්න මිනිසුන්ටත් වඩා පල්ලෙහ මට්ටම තමයි ඔවුන්ගේ ආර්ථික කළමනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන්ගේ මාසිකව ලැබෙන වැටුප මේ ආර්ථික පරිපාලනවල කිසිම ප්‍රයෝජනයක් නැ පළදායි නැ ප්‍රමාණවත් වෙන්නේ නැ පෞද්ගලික අංශයේ මිනිස්සු මහා දවන්ත පීඩාවට පත් වෙලා ඔවුන්ගේ ටාගට් කවර් කරන්න එහෙම නැත්නම් ඒ ඉලක්කෙන් සදා යන්න පෞද්ගලික අංශයට පුළුවන් කමක් ලැබෙන්න සීමිත පිරිසක් විතරයි සමස්ත මිනිසුන්ගෙන් අපේ පුරවැසියන්ගෙන් 95%ක් මේ තත්ත්වය තුළ පීඩාවට පත් වෙලා තියෙන එක නිසා මේ එළිය තියෙන විරෝධය උද්ඝෝෂණ 100%ක් සාධාරණයි. හැබැයි ඒ උද්ඝෝෂණවල ප්‍රතිඵලය මේ සමාජයේ ඛේදින් තත්ත්වයට තල්ලු කරන එකක් නොවෙන්න මේ ව්‍යවස්ථා දායක තුල 225ටම වගකීම තියෙනවා කියන කාරණා මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම මේ අරුබුදය තුළ ඊළඟ ළඟ වෙන ඊළඟ ඛේදින තත්ත්වය මොකද්ද? විරකියාව අපේ රටේ සංචාරක ශ්‍රේෂ්ඨය අද මුදල් අමාත්‍යාංශයේ 150ක් දැන් කඩාගෙන වැටලා සංචාරක වෙන ප්‍රමාණය මිලියන් 3ක් මේ සංචාරක ශ්‍රේෂ්ඨය විජුහා වක්‍රකියාවල ඉදරවා. අද සංචාරක ශ්‍රේෂ්ඨය මේ රටේ මේ ආර්ථික අරුබුදය බලශක්ති අරුබුදය වල යම් කඩාවැටෙනවා වගේම ලෝකයේම සංචාරක ව්‍යාපාර කඩාවැටෙන වෙලාවක් යුරෝපය වගේ රටවල් වලත් මේ ආර්ථික අරුබුදයද ගොදුරු වෙලා තියෙන නිසා අද සංචාරක ව්‍යාපාරයේ ඔවුන්ගේ සංචාර ගමනාන්තයන් අද කෙටි කරලා තියෙනවා. යුරෝපයේ මිනිස්සු දුර ගියපු මිනිස්සු අද යුරෝපය තුල සංචාරය කරන්න සහ ඒ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඒක නිසා සංචාරක ව්‍යාපාරයේ බරපතල කඩාවැටීම මිලියන් 3ක් මිනිසුන්ගේ රැකියා අනතුරේ තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවම සංචාරක ව්‍යාපාරයේ වගේම අනිත් පැත්තෙන් බැලුවම කර්මාංශයේ මේ අමුද්‍රව්‍යවල හිඟය මේ මිල ඉහළ යාම මේ රටේ දෙන මේ ආර්ථික ඛේදනයේ තත්ත්වයන් නිසා කර්මාංශයේ බරපතල
අතුරුදහන්
තියෙනවා. ඒක නිසා මේ විරකියා පිළිබඳ වැඩිමැදිහත් වීමක් වෙනවා. අනිත් පැත්තෙන් ආහාර අරුබුදය මේ ක්‍රමය තුළ මහා දවන්ත අරුබුදයකට තල්ලු වෙමින් තියෙනවා. මුලාසන අරුඩ මන්ත්‍රීමේනේ කාලය තාපස් සීමෙන් නිසා කියවිත කාරණා ගණනාවක් තියෙනවා. හැබැයි මේකට අපි දැන් IMF ගිහිල්ලා තියෙනවා. IMF යන්න පාර කැපුවා අපි බිත්තියට හේතු වෙනකන් තියාගෙන හිටියා. මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශය මහ බැංකුවේ හිටපු අධිපතිවරුන්ගේ සියලු දෙනාම අපි බිත්තියට හේතු වෙනකන් තියාගෙන ඉඳීම ප්‍රතිඵලයද IMF ගිහිල්ලා තියෙනවා. හැබැයි IMF යාම විතරක් නෙවෙයි මේකේ ප්‍රතිඵලය මම ගෞරවයෙන් ඉල්ලනවා වර්තමාන මුදල් අමාත්‍යතුමාගේ IMF ලනු ගෙඩි පිටින් ගිලින්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මේ අර්බුදය ඊළඟ දශකයට ඊළඟ පරම්පරාවට ඛේදනීය තත්ත්වයකින් උත්තර දෙන්න වෙන්නේ. එහෙම වුණොත් මේ විරකියාව කියන කාරණාව සුභසාධන කාරණා සියල්ල කප්පාදු වෙන්නට තියෙනවා. ඒ වගේම මහ බැංකුව ප්‍රසංවිධානය කරන්න IMF දී දීපු හැමදාම ලනුවෙ වෙච්ච මූල්‍ය බණතර අත් තියන්න එපා. IMF ඇතුළු ඒ බටහිර කණ්ඩායමේ හැමදාම හොලකමත් තුල බන්දුල ගුහදල අපත්තමත් මෙතන ඉන්නවා. ඔහු දන්නවා සාක්ෂි දරනවා. ඔවුන්ගේ ලොකු ඕනකමත් තිබුණා මේ රට ඔසවාගෙන ආර්ථික කුළුණ තුන වෙච්ච බැංකු තුන රාජ්‍ය බැංකු තුන ප්‍රතිවිකරණය කළා. මේක පුද්ගලික අංශවල දෙන කොටස් වලින් බලලා ඉදිකුත් කරන්න IMF එකේ ඊළඟ
ඉලක්කයට
කියන කාරණාව ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා. ඒක නිසා මේ කාරණාවට ස්ථිර විසඳුම් කිහිපයක් ඕන. ඒකේ පළවෙනි දේ තමයි ස්ථාවර ආණ්ඩුවක් ඕන. ඒ ස්ථාවර ආණ්ඩුව හැදෙන්න ඕන. අද මුදල් අමාත්‍යතුමා කියපු වගේ මේ රටේ සජිත් ප්‍රේමදාසයි අනුර කුමාර දිසානායක මහත්තයා හැර අනිත් සියල්ලම කියන්නේ සර්ව පාක්ෂික අන්තර්ගාලන ආණ්ඩුවක් හදන්න කියන එක. අද ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ජනදා ජනාධිපත්‍යවල ඒ සියල්ලත් මෙරටේ වෘත්තීය ශ්‍රේෂ්ඨ මහානායක හාමුදුරු කාර්යාලයතුමා හැමදෙනාම කියනවා ඒ වෙනුවෙන් මේ 225 හිට ගන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණාව. අනිත් පැත්තෙන් බැලුවම ආර්ථික ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕන, පොදු ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන. අනිත් පැත්තෙන් බැලුවම මහ බැංකුව අලුත් විදිහට හිතනපත් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒක තවත් ශක්තිමත් වෙන්න ඕන. මේ රටේ සැලසුම් මෙවනම් ප්ලෑනින් මිනිස්ට්‍රියක අහෝසි කරලා තියෙන්නේ. ප්ලෑනින් මිනිස්ට්‍රියක සැලසුම් අමාත්‍යාංශ මහ බැංකුවත් එකට හිතගෙන තවත් දශකයකට ගැලපෙන ආර්ථික ප්‍රතිසංස්කරණයක් හඳහා මැදිහත් වෙන්න ඕන. ඒ වගේම අවසාන වශයෙන් මුලාසුරට මරුමන් තිබෙන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය ගැනත් හිතන්න. බටහිරට ගැති වෙලා ඇමරිකාවට ගැති වෙලා යුරෝපයට
ගැති වෙලා
ප්‍රතිහත් දෙන්න යුරෝපයේ ගත වෙලා පහුගිය කාලේ ගත කරපු විදේශ ප්‍රතිපත්තියේ ඛේදනයේ තත්ත්වයන් තියෙනවා. අපිට උදව් කරන්න හිටපු රටවල් සියරම තරහයි. අද චීනය අපිත් එක්ක නැහැ. අද ජපානය අපිත් එක්ක නැහැ. අද රුසියාව අපිත් එක්ක නැහැ. අද මෙදබිරිගේ රටවල් අරාබි රටවල් අපිත් එක්ක නැහැ. අද ඔවුන්නේ අපේ ගණදුරු දුරස් කළා ඇමරිකාව තරහ වෙයි කියලා. ඉන්දියාව තරහ වෙයි කියලා. ඉන්දියාව තරහ වෙයි කියලා අපි රුසියාවත් එක්ක ගණදුරු කරන්නේ.
ඉන්දියාව
කුරුවට ගණදුරු කරනවා. ඒක නිසා විදේශ ප්‍රතිපත්තිය නොබෙදි ප්‍රතිපත්තියක් තුළ අලුත් දිශානෙදී ගමන් කිරීම කරන්න කියලා කාරණා ඉල්ලා සිටින අවසාන වශයෙන් මේ ඛේදනයේ තත්ත්වයට රට ගෙනයිපු හිටපු මුදල් අමාත්‍යවරු හිටපු මහ බැංකු අධිපතිවරු එවගේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරු හැම දිනාටම අධිකරණ අමාත්‍යතුමා විදිහටත් අද මුදල් අමාත්‍යතුමා ඉන්න නිසා කියනවා සාපරාදී මූල්‍ය අපරාධ නීතියක් ගෙනල්ලා මේකේදී නිතරට තල්ලු කරපු ඒ සියලු දිනාටම දඬුවම් දෙන්න අලුත් නීතියක් මේ පාර්ලිමේන්තුවට ගේන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි මේ අර්බුදයෙන් එකතු වෙලා 205 එකතු වෙලා
සුරේමින්
ආරාධනා කරමින් මානියන බොහොමත්ව ඉච්චිදී
Honorable Thevaraja Arasan, you have 10 minutes.
Talamidangum Kaurava Urupinarukale Indre Gaurava Nidhiyamacharavargal Sarvadesa Naanaya Nidhiyathidam Nadantha Arikkiyal Sambandhamana Vidayam இந்த உயரிய சபையிலே விவாதிக்கப்பட்டு கொண்டிருக்கிறது அந்த விவாதத்தில் எனக்கும் கருத்துக்களை வழங்குவதற்கு சந்தர்ப்பம் கிடைத்தமையிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன் கௌரவ அமைச்சர் அவர்கள் அறிக்கையை சமர்ப்பித்து பேசுகிற பொழுது வருமானத்தை மிஞ்சிய செலவினமும் ஒற்றுமை பற்றியும் மிகவும் விரிவாக பேசியிருந்தார்கள் உண்மையிலே ஒரு நாட்டின் தலைவர் அல்லது இந்த நாட்டை நிர்வகிக்கின்ற ஏனைய அமைச்சர்கள் அதன் நிர்வாகத்தில் இருக்கின்ற நிபுணத்துவம் வாய்ந்த உறுப்பினர்கள் ஒழுங்கான திட்டமிடலை செய்யவில்லை என்பதனையே அவர் எடுத்து கூறியிருக்கின்றார் இன்றைய மோசமான நிலைமைக்கு முதற்படியாக இருப்பது இந்த நாட்டை ஆண்ட முறையற்ற ஆட்சியாளர்களின் கொள்கையே காரணமாக இருக்கிறது குறிப்பாக இந்த நாட்டை ஆண்ட 2019 ஆண்டு ஆட்சிக்கு வந்த ராஜபக்ச குடும்பம் ஆட்சிக்கு வருகிற பொழுது வெளிநாட்டு அந்நிய செலவணியாக 7.6 பில்லியன் ரூபாய் கையிருப்பாக இருந்தது நிதியமைச்சர் அவர்கள் பேசுகிற பொழுது தற்பொழுது சைபிரதேசம் 5 பில்லியன் ரூபாய் குறைவான நிதியே இருப்பதாக கூறியிருந்தார் உண்மையிலே ஒரு முறையற்ற விதமான நடைமுறையை காட்டி நிற்கின்றது இளைஞராக இருக்கின்ற நாங்கள் வெட்கி தலைகுனியக்கூடிய செயற்பாடாக இந்த நாட்டின் செயற்பாடுகள் நடந்து கொண்டிருப்பது மிக மனவேதனையான விடயமாக நாங்கள் இதனை பார்க்கின்றோம் அண்மையில் இருக்கின்ற இந்தியா நாடாக பார்க்கப்படுகின்ற அந்த நாட்டிலே தமிழ்நாட்டை ஆண்டு கொண்டிருக்கின்ற மாண்புமிகு முதலமைச்சர் அவர்கள் ஒரு அறிக்கையை வெளியிட்டிருக்கின்றார் நீரினால் சூழப்பட்டிருக்கிற இயற்கையை அழகை கொண்ட இந்த இலங்கை தீவு இப்பொழுது பொருளாதார ரீதியான பின்னடைவுகளை சந்தித்து கண்ணீரிலே மூழ்கிக் கொண்டிருக்கின்றது என்ற கருத்தையும் கூறி இந்த இலங்கை தீவுக்கு உதவி செய்ய முன்வந்திருக்கின்றார் உண்மையிலே எங்களுடைய இலங்கை நாட்டிலே இருக்கிற எங்களுடைய மக்களுக்காக பெருமனதோடு மனிதநேயத்தோடு உதவி செய்ய வந்தமையிட்டு நான் அவருக்கு விசேடமான நன்றிகளை நாங்கள் தெரிவித்துக் கொள்ள விரும்புகின்றோம் இந்நாட்டின் நிலைமை எவ்வாறு மோசமான நிலைமைக்கு போயிருக்கிறது என்பதனை ஒவ்வொரு இலங்கையரும் நாங்கள் சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம் நாடு மோசமான நிலைமைக்கு போனதற்கு காரணம் நாங்கள் பல விடயங்களை சுட்டிக்காட்டலாம் ஒன்று சிறந்த முறையிலான முகாமைத்துவம் இல்லை ஊழல் நிறைந்த அரசியல் ஆட்சி செல்வந்தர்கள் நன்மை பெறக்கூடிய வகையிலே வட்டி வீதத்தினை 15% இருந்ததை 8% குறைத்தமையும் இந்த நாட்டின் பொருளாதாரம் மிக மோசமாக பின்னோக்கி போவதற்கு காரணமாக இருந்திருக்கின்றது இதையெல்லாம் இப்பொழுது இங்கு இருக்கின்ற ஆட்சியாளர்கள் அல்லது அமைச்சர்கள் சிந்தித்து பார்க்கிறார்களா என்ற வினாவும் எங்கள் மனதில் எழுந்து கொண்டிருக்கிறது இவ்வாறு பல தவறுகளை செய்துவிட்டு இப்பொழுது நாங்கள் பல தவறுகளை செய்திருக்கிறோம் என்ற கருத்தை நாட்டின் தலைவர் அவர்களும் அமைச்சர் அவர்களும் ஏற்றுக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக இங்கே விவசாயம் சம்பந்தமான விடயம் பேசப்படுகிற பொழுது நாங்கள் ஒவ்வொன்றாக சுட்டிக்காட்டினோம், விவசாயத்திலே நீங்கள் கைவையாதீர்கள், நீங்கள் தோல்வியை தழுவப் போகிறீர்கள் என்ற விடயத்தை நாங்கள் அடிக்கடி கூறியிருந்தோம். ஆனால் இன்று மிக மோசமாக இந்த விவசாயம் பாதிக்கப்பட்டு உள்நாட்டிலே உற்பத்தி இல்லாமலாக்கப்படுகிற சூழல் உருவாக்கப்பட்டிருக்கிறது. கௌரவ உறுப்பினர்கள் இது சம்பந்தமாக பல விரிவாக பேசினார்கள். நானும் அந்த விவசாயிகள் சார்பாக சில கருத்துக்களை முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். ஒரு சிறந்த பொருளாதார கொள்கை இல்லாமல் இந்த நாடு பின்னோக்கி இருக்கிறது என்பதனை முதலிலே இந்த நாட்டின் தலைவர் ஏற்றுக்கொள்ள வேண்டும். அதோடு சம்பந்தப்பட்டு மார்பு தட்டி சொல்லுகின்ற அமைச்சர்களும் அவர்கள் சார்ந்த கட்சியினரும் இந்த விடயங்களை நீங்கள் ஏற்றுக்கொள்ள வேண்டும். நீங்கள் முதற்படியாக விவசாயிகளிலே கை வைத்தீர்கள், இரண்டாவது பொருளாதாரத்திலே உயர்ந்திருக்கின்ற அந்த வட்டி வீதத்தினை குறைத்தீர்கள். இப்பொழுது நாட்டின் தலைவர் சொல்லுகின்றார் உண்மையிலே அது பிழையான காரியம் என்று சொல்லி, உண்மையிலே மக்கள் பிழையான ஒரு தலைவரை தெரிவு செய்திருக்கிறார் என்பதனை அவர் மறைமுகமாக ஏற்றுக் கொள்கின்றார். இதிலிருந்து அவர்கள் விடுபட வேண்டும். இன்று நாலா பக்கமும் போராட்டங்களும் பேரணிகளும் நடந்து கொண்டிருக்கின்றன. இது எதற்காக நடைபெற்றுக் கொண்டிருப்பது என்பதனை இந்த கௌரவ உயரிய சபையில் இருக்கின்ற ஒவ்வொரு பாராளுமன்ற உறுப்பினரும் சிந்திக்க வேண்டும். நாட்டிலே பொருளாதார பஞ்சம் ஏற்பட்டு மக்கள் வாழ முடியாமல் வீதிக்கு இறங்கி இருக்கிறார்கள். இதற்கான தீர்வினை இப்பொழுது பாரம் எடுத்திருக்கிற எந்த அமைச்சர் முன்வைத்திருக்கிறார் என்றால் அதுவும் ஒரு கேள்விக்குறியான விடயமே. நீங்கள் அமைச்சையும் அரசியலையும் முன்னிறுத்தி உங்களுடைய செயற்படிவங்களை முன்னெடுக்காமல் நாட்டு மக்கள் நன்மை பெறக்கூடிய வகையிலே உங்களுடைய செயற்பாடுகளை நீங்கள் மாற்ற வேண்டும். இன்று பல மாவட்டங்களிலே இந்த மேல் மாகாணத்திலும் கூட பல போராட்டங்கள் முன்னெடுக்கப்படுகின்றன. எதற்காக இந்த போராட்டங்கள் முன்னெடுக்கப்படுகிற விடயத்தை நீங்கள் சிந்திக்க வேண்டும். இன்று மானதை தொடும் அளவுக்கு விலைவாசிகளின் உயர்வு அதிகரித்துக் கொண்டிருக்கிறது. நாட்டு மக்கள் வாழ முடியாமலே இன்று வீதிக்கு இறங்கி இருக்கிறார்கள். இதை பற்றி யார் சிந்திக்கின்றார்? இன்று விவசாயம் சம்பந்தமாக எடுத்துக்கொண்டால் உள்ளூர் உற்பத்தி மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கிறது. உரமானியத்தை நீங்கள் நிறுத்தினீர்கள், தொழிலாளர்களை உயர்த்தியிருக்கிறீர்கள். ஒவ்வொரு பதுக்கலிலும் வைத்திருந்த போடிமார் முதலாளிமார் இந்த இறக்குமதி செய்பவர்கள் ஒரு அந்த யூரியா பசலையை 45,000 ரூபாய் 43,000 ரூபாய் வரைக்கும் விற்பனை செய்து கொண்டிருக்கிறார்கள். இதனால் பாதிக்கப்படுபவர்கள் யார்? யார் இதனால் உருவாக்கப்பட அல்லது இந்த விலை உயர்வால் வளம் பெறுபவர் யார் என்பதனையும் நீங்கள் சிந்திக்க வேண்டும். முதலாளிமாரே வளம் பெற்றுக் கொண்டிருக்கிறார்கள். இதனால் இந்த நாடு உற்பத்தியில் தன்னிறைவற்ற நிலைமையை அடைந்து நாடு மிகவும் மோசமாக பாதிக்கப்படக்கூடிய சூழலில் இருந்து கொண்டிருக்கின்றது. சம்பந்தப்பட்ட அமைச்சர் அவர்கள் இதில் உடனடியாக தலையீடு செய்து இந்த விவசாயிகளுக்கு உரத்தை ஒரு நிர்ணயிக்கப்பட்ட விலையில் வழங்குவதற்குரிய நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்ள வேண்டும். அது மாத்திரமல்ல, கலைநாசினிகள் கூட 2,500 ரூபாய்க்கு விற்கப்பட்ட கலைநாசினி இன்று 25,000 ரூபாய் வரைக்குமாக உயர்த்தப்பட்டிருக்கிறது. இதையெல்லாம் நீங்கள் சிந்திக்க
வேண்டும்.
எனவே இந்த அடிப்படையில் இந்த நாடு சென்று கொண்டிருக்கின்றது. குறிப்பாக இந்த நாட்டை ஆண்டு கொண்டிருக்கின்ற அரசு தலைவர்கள் இந்த நாட்டிலே அக்கறை கொண்டு மக்களின் அன்றாட பிரச்சினைக்கு தீர்வு காணக்கூடிய வகையிலே உடனடியாக நீங்கள் செயற்பட வேண்டும். இன்று எங்களுடைய உள்ளூர் உற்பத்தி பாதிக்கப்பட்டு வெளிநாடுகளிலிருந்தே அரிசி ஏனைய உணவுப் பொருட்களை நாங்கள் இறக்குமதி செய்பவர்களாக ஆக்கப்பட்டிருக்கிறோம். இது எந்த அளவுக்கு நியாயபூர்வமான விடயம் என்பதை நீங்கள் சிந்திக்க வேண்டும். இந்த நாட்டை ஆண்டு கொண்டிருக்கின்ற அரசு தலைவர் இந்த மக்களின் எதிர்காலம் நாட்டின் வளர்ச்சி என்பதை கைவிட்டு ஏதோ ஒரு திசையில் சென்று கொண்டிருக்கின்றார். எனவே இந்த அடிப்படையில் மக்கள் சொல்லுகின்ற விடயங்களுக்கு செவிசாய்த்து ஒரு நல்ல தீர்மானத்தை இந்த நாடும் இந்த நாட்டு தலைவரும் எடுக்க வேண்டும். அவ்வாறு இல்லாவிட்டால் எதிர்காலத்தில் இந்த நாடு ஒரு மோசமான சூழலை சந்திக்கும் என்பதில் எந்தவிதமான சந்தேகமும் இல்லை. குறிப்பாக இந்த நாடு சுதந்திரம் அடைகின்ற பொழுது ஆசியாவிலே 3வது நிலையில் இருந்தது. ஆனால் இப்பொழுது ஆசியாவிலே இறுதியாக இருக்கின்ற பொருளாதாரத்திலே மிகவும் பின்தங்கி இருக்கின்ற ஒரு நாடாக இலங்கை நாடு மாற்றப்பட்டிருக்கிறது. இதற்கு காரணம் என்னவென்றால் சீரிய பொருளாதார கொள்கையிலே குறிப்பாக கொழும்பு பல்கலைக்கழக பொறியியல் துறை பேராசிரியர் சிரிஸ் மாஸ் அபேவர்த்தன அவர்கள் இந்த கட்டுரையிலே இவ்வாறு இலங்கையின் பொருளாதாரம் சம்பந்தமாக குறிப்பிட்டிருக்கிறார்கள். எனவே இயற்கை வளம் நிறைந்த இந்த நாடு இன்று பொருளாதார ரீதியாக பின்னோக்கி இருப்பதற்கு பல காரணங்களையும் சொல்லலாம். இந்த நாட்டை ஆண்ட அரச தலைவர்கள் இனவாதம் மதவாதம் என்கின்ற அடிப்படையில் செயற்பட்டதன் காரணமாக நீண்ட நாட்களாக இந்த நாட்டிலே இன ரீதியான பிரச்சனையை மையப்படுத்தி மிகவும் ஒரு பொருளாதார ரீதியான நோக்கத்தை இந்த நாடு அடைந்திருக்கின்றது. அந்த அடிப்படையில் இந்த நாட்டிலே ஒரு சமாதானத்தை ஏற்படுத்தி முதலீட்டாளர்களை வடகிழக்கு பிரதேசங்களில் உண்மையிலே தமிழர்களுடைய நீண்டகால பிரச்சினைக்கு ஒரு அரசியல் ரீதியான நிரந்தர தீர்வு கிடைக்கப்படுகிற பொழுது இன்று இந்த நாட்டிலே இருந்து வெளியேற்றப்பட்ட லட்சக்கணக்கான மக்கள் புலம்பெயர் தேசத்திலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவர்கள் இந்த நாடு ஒரு சமாதானமாக சமத்துவம் பேணப்படுகிற பொழுது தமிழர்களுடைய பிரச்சனைகள் தீர்க்கப்படுகின்ற பொழுது நிச்சயமாக வடகிழக்கு பிரதேசங்களிலே முதலீடுகளை செய்து இந்த நாட்டின் பொருளாதாரத்தை உயர்த்துவார்கள். இந்த நாட்டில் யுத்தம் ஏற்பட்ட பொழுது குறிப்பாக 83-90 ஆண்டுகளிலே மிகவும் மோசமாக பாதிக்கப்பட்டவர்கள் பொருளாதாரத்திலே உயர்வான நிலையில் இருந்த நகரப்புறங்களில் இந்த தமிழர்கள் திட்டமிட்டு அளிக்கப்பட்டார்கள். பொருளாதாரம்
அளிக்கப்பட்டது
முடியாமல் வெளிநாடுகளிலே போய் வாழக்கூடிய ஒரு சூழல் தான் உருவாகியது. எனவே தொடர்ச்சியாக இவ்வாறான விடயங்களை நாங்கள் பின்பற்றாமல் இந்த நாட்டிலே ஒரு நிலையான சமாதானம் ஏற்படுத்தப்பட வேண்டும் என்பதும் இந்த சமாதானத்தினூடாக இந்த நாடு பொருளாதார ரீதியான ஒரு முன்னேற்றத்தை காண வேண்டுமானால் சமாதானம் இந்த நாட்டிலே ஏற்படுத்த வேண்டும், அதுவும் தமிழர்கள் ஏற்றுக்கொள்ளக்கூடிய அந்த தீர்வை வழங்க வேண்டும் என்ற அந்த கருத்தினை கூறி நிறைவு செய்து கொள்கின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ குணத்தினுக்கு ராஜபக்ஷ மந்திரிமா உத்துமாட்ட மின்னு துதுலாக காலத்தினும்
மூலாசனு கரு மந்திரிமே அவசராய் பழமையும் மிராட்டே அத்வீதிபின் ஆர்த்திக அற்புதே பிடிபந்தவ ஹட்டி அப்பே ஜனதாவ பத்துல இன்னு கனகாடுதாயக்கு தத்துவ பிடிபந்தவ ஏ அப்பே ராட்டே மில்லியன விசிதேக ஜனதாவகை மம மே அவஸ்தாவிதி சமாவி இல்லா சிரினோம் මම දැක්කා පහුගිය සතියේ අපේ මුදල් අමාත්‍ය අලි ශබ්රි මැතිතුමා එක්තරා රූපවාහිනී වැඩසටහනකදී පැය දෙකමාරක් මේ රට තුල ඇතිවෙල තිබෙන ආර්ථික අර්බුදය හා එතුමා IMF එකට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා කරපු කතාව. ඇත්තටම ඒ කතාව පැය දෙකමාරක් තිස්සේ මං අහගෙන හිටියා. මම හිතලා අපි වාගේ නවක මන්ත්‍රීවරුන්ට එතුමාගේ ඒ කතාව පිළිබඳ යම් ජීවයක් අපිට ලැබුණා. මේක මං හිතන මෙච්චර කල් අපේ රටේ මේ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව ජනතාවට ඇත්ත කිව්වේ නැති බවයි මගේ හැඟීම. ඒ ජනතාවට ඇත්ත කිව්වනම් මං හිතන්නේ ජනතාවගෙන් මේ වගේ ප්‍රතිප්‍රහාරයක් අපිට නොඑන්න ඉඩ තිබුණා. මේ පිළිබඳව ඇත්තරම ජනාධිපතිතුමාව සමහර නිලධාරි මුදල් අමාත්‍යංශයේ ඒ වගේ මහ බැංකුවේ හිටපු සමහර නිලධාරි ජනාධිපතිතුමා නොමග යවල තියෙන බව මට උදාකාරව පේනවා. එකක් තමයි පොහොර ප්‍රශ්නේ. මේක ජනාධිපතිතුමාගේ ඉතාම හොඳ මේ රටට වැඩදායි ව්‍යාපෘතියක්. නමුත් මේක රටේ ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට මේක මේ නිලධාරීන් ක්‍රියාත්මක කරේ නැති බව තමයි මට පේන්නේ. මේක හොඳ වැඩක් වුණත් මේක තිබුණා අවුරුදු 5ක කාලයක් තියෙනවා. මේ අවුරුදු 5ක කාලය තුල අපිට පුළුවන් අවුරුද්දකට 120ක් වගේ ඒ කාබනික පොහොර අඩු කරනවා 120ක්. ඊළඟ අවුරුද්දේ තවත් 120ක්. මෙහෙම අපිට තිබුණා අවුරුදු 5ක් ඇතුළත ඒ කාබනික පොහොර රසායනික පොහොර අපිට ක්‍රමක්‍රමයෙන් නවත්තන්න. මේක එක පාට ගෙඩිය පිටින් රසායනික පොහොර නවත්තපුවාම ඒකේ වාසිය ගත්තේ කවුද? මේ රටේ ජනතාව නෙවෙයි, නිදාගෙන හිටපු විපක්ෂය. සජබේ ඇතුළු, ජේවිපේ ඇතුළු මේ අය මේකෙන් ඇහැරුණා. ඇහැරිල ඒ අය පටන් ගත්ත දැන් මේ සෙල්ලම. එනිසා මේකට වග කියන්න ඕන. මේවට උඩගිරි දුන්න ගොඩාක් අය ඒ පිළිබඳව දැන් කතා කරන්නවත් නැහැ. මේ පොහොර, කාබනික පොහොර තියෙන්න ඕන කියලා කෑමුර ගහපු අපේ සමහර නායකයෝ හිමින් සීරුවේ ඒ ගැන කතා නොකරන තත්ත්වයට පත්වල ජනාධිපතිතුමාව අමාරුවේ දැම්මා. ඒක තමයි ඇත්ත. ඒ හිටපු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයේ, මහා බැංකුවේ අද ඒ නිලධාරීන් නැහැ. අද හොඳ රට පිළිගත් හොඳ ලේකම්ලා සභාපතිවරු අද මම දන්න විදිහට පත් වෙලා ඉන්නවා. ඒක අපිට දැන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් මේ රට, මේ උද්දමනේ, මේ ආර්ථික අර්බුදයෙන් ටිකෙන් ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් මේක කලින් කරන්න තිබුණා. අපි අරි සබ්‍රි මුදල් ලැබතුම අර කතා කරා වාගේ මේක මාස 3කට 4කට උඩින් ජනතාව අතරට දැම්මනම් අද මේවා මේ වගේ ප්‍රතිවිපාක අපිට නොලැබෙන්න තිබුණා. ඒ කෙසේ වෙතත් එතුමා අදත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හොඳ කතාවක් කරා. අපි අහගෙන හිටියා මේ කතාව විපක්ෂයේ අයට වුණත් මේක අහක දාන්න බෑ. ඒ තරම් එතුමා සාරගර්භ විදිහට මේ ප්‍රශ්නේ, මේ කතාව මේ සභාවට ඉදිරිපත් කරා. එකක් තමයි එතුමා කිව්වා මේ බදු ප්‍රශ්නේ. බදු අඩු කරන්න කියලා මේ රටේ කොයි මිනිස්සයාද ඉල්ලුවේ? මම හිතන්නේ ඒක අපි කරගත්තු මහා මෝඩ වැඩක් කියලා මට නම් තේරෙන්නේ. කවුරුත් ඉල්ලුවේ නැහැ. සමහර අය කරපුවා හිතන්න ඇති මේ තුලින් මේ බදු අඩු කිරීමෙන් ජනතාවට සිතක් ලැබෙයි කියලා. නමුත් ඒ සිත, ඒ සහනය ඒ බදු හිමියන්ගෙන් රට ලැබුණේ නැහැ. මේක රටට එන්න තිබ්බු බිලියන 5ක මහා ධනස්කන්ධයක් රටට අහිමි වුණා. මගේ යාළුවෙක් ඉන්න නුවර පැත්තේ, එයා හොඳ ව්‍යාපාරිකයෙක්. එයා කිව්වා මට එක කාර්තුවකට, කාර්තු තුනෙන් එක කාර්තුවකට ගෙවනවා ලක්ෂ 17ක් 18ක්. කොහොමද අවුරුද්දකට ගෙවනවා ලක්ෂ 60ක්. හැබැයි අර බදු ක්‍රමයේ යටතේ එයාගේ ගෙවන්නත් කැමැත්තෙන් ඉන්න පුජ්‍යලේ ගෙවගෙව හිටියේ. ඒ ක්‍රමය නිසා එතුමාට ඒක ගෙවන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ කියන්නේ සහනය ලැබුණා. ඒ මං කියපු මගේ යාළුවා ඇතුළු කී දහහක් ඒ වාගේ මේ රටට ගෙවන්න හිටපොය නොගෙවීමට, නැත්නම් ඒ බදු සහනය නිසා රටේ ධනය අහිමි වුණා. මේක තමයි ඇත්ත. තිත්ත වුණත් අපි ඒක කියන්න ඕනේ. ඒ වගේ තමයි අපිට අපනායන ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස්සා. ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරේ අපි දන්නවා මේ මුල් මාස දෙක ඇතුළත ලක්ෂයකට එහා සංචාරකයෝ මේ රටට ආවා. දැන් මේ වෙනකොට මේ රටේ පවතින අරගලත් එක්ක ඒ සංචාරකෝ එහෙම 10,000කට විතර සීමා වුණා. එතකොට ඒ රටට එන්න තිබ්බු අර මුලින් පටන් ගත්තු ඒ ඩොලර් එහෙම නැති වුණා. ඒ වගේම මම දන්නවා තවමත් මේකට හොයලා බලන්න ඕනේ මේ රටේ පිට වෙන ඩොලර් ප්‍රමාණය. අපි එක හරියාකාරව එයාපෝට් එකෙන් චෙක් කරගත්තොත් දවසට ෆ්ලයිට් කීයක් යනවද, සුමානෙද කීයක් ෆ්ලයිට් යනවද, මේවා තුලින් මේ රටේ තියෙන ඩොලර් කොච්චර පිට වෙනවද කියලා අපි හොයාගත්තොත් ලගත්තොත් මං හිතන්නේ විශාල මුදලක් මේ රටේ අපිට ඉදිරි කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින්නේ ඒ වාගේ බැරහැරුම් තත්වයක ඉන්න අපි දල්ලමෙතුමාගේ කතාව අනුව දැන් බිලියන 51ක් අපි ඉස්සරහට ගෙවන්න තියෙනවා. ඉතින් මේ කොහොමද ගෙවන්නේ? මේක ගෙවන්න නම් අපි සියලු දෙනාම රට වෙනුවෙන් ඒක රාශිවල බලයට දෙන කෑදරකම විපක්ෂයේ අතහැරලා අපි ඔක්කොම එකහර මේ අපේ පාලන කාලය තුළ එකහ වුණොත් රටක් හැදියට අපිට මේ රට ගොඩ ගන්න බැරිකමක් නැහැ. ඒසයි දා අපිට IMF යන්න එපා කිව්ව නිලධාරිලා. නමුත් අපි මේ පෙර 11 වතාවක් IMF ගිහිල්ලා මේ රටේ ආධාර ලබාගෙන දිනනවා. ඒසයි ඒකත් මම හිතන්නේ එක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා මට හිතෙනවා මේ සමහර නිලධාරීන් ඒ IMF යන්න දුන්නේ නැහැ. ඒ නිසා මේවා ජනතාව දන්නේ නැහැ. අපිට මතකයි අපි අහලා තියෙනවා 2009 මේ රටේ මහා යුද්ධයක් තිබ්බේ. ඒ යුද්ධයක් තියෙන වෙලාවෙත් මේ අර්බුදය ඇවිල්ලා තියෙනවා. අපි දන්නේත් නැහැ. ඒකට හිටපු අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා එක්කහුවිලා ඒ අර්බුදේ ජනතාවට නොදැනෙන්න යුද්ධයේ අස්සේ ඒ අර්බුදේ අයින් කරගත්තා. රට ඉස්සරහට අරන් ගියා. රටේ සංවර්ධන වැඩක් කරා. ඒ ණයත් ගෙව්වා. ඒ විදිහට තමයි කරගෙන ගියේ. දැන් අපි කරපු අනිත් එක තමයි දැන් අපි බිලියන මට මතක හරි බිලියන 5ක් වෙන්න ඇති අපි ණය ගෙව්වා. ගත්තු ණය ගෙවන්න ඕනේ ඒක හොඳ වැඩක්.
2023 මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. ඉතින්
පස්සේ අපි ණය ගත්තේ නැහැ. ඒකත් හොඳයි. නමුත් අර ඩොලර් ටික අපිට ගෙවන්න නැතුව හිටියනම් මම හිතන්නේ මේ අර්බුදේ අපිට නොඑන්න ඉඩ තිබ්බා. අපි රට සමුදිමත් වෙල රට යථා තත්ත්වයකට පත් වුණාම අපිට ඒක ගෙවන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ IMF එකට යන එක වරදක් කියලා මම හිතන්නේ නැහැ. IMF එකේ කොන්දේසි මහා සමහර අය බිල් එක මවනවා. ඒ කියන තරම් බිල් එක නේද ඒගොල්ලන් කියලා තියෙන්නේ වියදම් අඩු කර ආදායම් වැඩි කර ගන්න කියලා. මේක අපිට කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක අපිට කරන්න පුළුවන්. එවන් බදු අය කරගත හැකි අයගෙන් බදු ආදායම වැඩි කර ගැනීම මේ කරන්න බැයිද අපිටත් පුළුවන්. ගේ යුතු ණය පිටුගත කරල ණය බර සහැල්ලු කිරීම ඉතින් මේකත් කරන්න පුළුවන්. ඒවා අතිරික්ත රාජ්‍ය සේවක ඉන්න විදේශ රටවලට යන්න කැමති අය රටටත් ආදායමක් ඒ ඇයට විදේශ රැකී අවස්ථා ලබා දෙන්න පුළුවන්. අපිට ඩොලර් ප්‍රමාණයක් අපි ලැබෙනවා. පාඩු ලබන ආයතනේ කීයක් මේ රටේ තියෙනවද? අපි දැක්ක අපේ වක්කුඹුර ඇමතිතුමා එතුමා බාරගත්තට පස්සේ ඒ පාඩු ලබන අක සීනි සමාගම පළවත්ත ඇතුළු අද ලාභ ලබන ආයතන බවට පත් කරා. අපිට බැරිකමක් නැහැ.
අවසන් කරන්න කරමන්තිතුමා.
මට විනාඩියක් දෙන්න අපේ මන්ත්‍රීතුමිය. ඒ නිසා අපිට කරන්න බැරි දෙයක් නැහැ. මෙන්න මේ අතරේ තමයි නැවතත් මේ JVP භූතය. ඒගොල්ලන් ඉල්ලන්නේ ලේ ඉල්ලාගෙන දැන් ආපහු ඒගොල්ලන්ට ඕන අවුරුදු 15 කට සැරයක් මේ රට ලේවිලක් කරන්න. ඒක 70 කරා. අපේ තරුණ තරුණියෝ 60,000 ජීවිත පූජා කරා. ඒක 88-89 කරා. අපේ කොල්ලෝ කෙල්ලෝ 30,000-40,000 මැරුවා. දැන් ආයෙත් අවුරුදු 15 කට පස්සේ ඒ සෙල්ලම ඒ අය පටන් ගන්න තියෙන බව අපිට පේනවා. ඒ අයට ඕනනේ ලේ බිල්ලා. ඒක තමයි පළවෙනි බිල්ල. එදා ඒගොල්ලන්ට ගන්න පුළුවන් උනේ රබුකනේදී. ඒ වගේ තවත් ලේ මාපුල්ලි වගේ මේ බිලි ගන්න බලාපොරොත්තු වෙනවා. එඳ අපි පේනවා මේක විශ්ව වාගේ නෙවෙයි රටවල් 27ක එක දවසට උද්ඝෝෂණ 27ක් ජාත්‍යන්තර මට්ටමින් කරා. මේ උද්ඝෝෂණ වල සහභාගී වෙන
පිටිපස්සෙන්
අපි කවුද කියලා දන්නවා. ඔය උද්ඝෝෂණ වලට ගියේ රටවල් එක ඩොලර් එකක් අපේ මව රටට ආදරේ තියෙනවා නම් ඔම උද්ඝෝෂණය කරනවා නම් ඒ එව්වද නැහැ. ඒ ඇත් මන් දන්න විදිහට කළු කඩෙන් තමයි එවලා තියෙන්නේ. එතකොට ආපහු පරණ තැටියේ JP වාදනය කරමින් මන් දැක්කා ඊයේ කතාවක් කරනවා. ඒ පරණ කතා ටික ආපහු
උදාසන් කරන් කරු මන්ත්‍රීතුමා
සජබේ 52ක් ඉන්නවලු. ඉතින් ඇයි එතුමත් හිටියන්නේ මේ දූෂණ විරෝධී පෙරමුණේ? ඒකේ හිටියන්නේ එතුමා. එතුමාට අල්ලන් තිබුණේ 52ක්. පුජ්‍යන පෙරමුණුත් 25ක් හිටියලු. ඇතලද බ කෝ අවුදු පහ ඇතුළ දෙයක් පාල අපිදීටේ එක
මස්තුතියේ
අද මෙතන පුරසාරං යොදනවා තවත් මේ රට මිනී කනත්තා ලේවිලක් කරන්න ඒ අය අරාදින බව අපිට පේනවා. එන ජනතාවට අපි කියනවා මේ මිනිස්සුන්ගෙන් පරස්සෙන්ද පරිස්සම් වෙන්න අපේ අයිසක තරුණ තරුණියෝ 2000න් පස්සේ පිටිච්ච අය තමයි ගොඩක්.
බොහොම ස්තුතියි. අමරකීර්ති අත්කර මන්තුතුමා.
මේ වට රැවටෙන්න එපා
කියලා. ඔතන මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
මූලාසනයේ හොබවන ගරු මන්ත්‍රීතුමියනි, අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමියට මගේ ගෞරවය මේ අවස්ථාවේ පිරිනමනවා වගේම රටක් විදිහට අපි මුහුණ පාලා සිටින ඉතාම බරපතල ඛේදනීය තත්වයක ජනතාව ජීවත් වෙන අවස්ථාවක මුදල් අමාත්‍යතුමා අද සත්‍ය පැහැදිලි කරලා දුන්නා අපිට මේ උත්තරීතර සභාව හමුවේ. අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා මේ රජය බාර අරගෙන තවම අපේ ආණ්ඩුව අරගෙන අපි හරිහැටි පාර්ලිමේන්තුවේ තුනෙන්දක බලය අරගෙන අවුරුදු එකහමාරක්වත් ගියේ නැහැ. මේ රට බාර ගන්නකොටම මාසයක් ඇතුළතම වගේ අපිට දැවැන්ත කෝවිඩ් වසංගතයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තුළින් රට මම හිතන්නේ වසර දෙකක කාල සීමාවක් සම්පූර්ණයෙන්ම අපේ රටේ ඉදිරි ගමන ආපස්සට හැරුණා. විශේෂයෙන්ම රාජ්‍ය අංශය වහලා තියන්න සිද්ධ වුණා. රටේ ආදායම නැති වුණා. සංචාරකයන්ගෙන් එන්න තිබිච්ච ආදායම සම්පූර්ණයෙන් අපිට අහිමි වුණා. ඒ වගේම තමයි අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලංකාවට එන්න තිබිච්ච ඩොලර් ටික සියල්ල නැති වෙලා තිබියදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ප්‍රමුඛත්වය ලැබලා දුන්නේ අපේ ජනතාවගේ ජීවිත ටික ආරක්ෂා කරගන්න යුද්ධක නිරත වෙන්න. ඒ අනුව අපිට පුළුවන් වුණා ලෝකයේ කෝවිඩ් වසංගතයේ හමුවේ ඉතාම සාර්ථකව මුහුණ දෙන්න අපේ රජයට. නමුත් අපේ බලාපොරොත්තු වුණේ නැහැ ජනතාවට මේ වගේ විපතක් සිද්ධ වෙයි කියලා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අද අරගලවල ඉන්න මේ දරුවෝ එදා භීෂණ යුගයේ කාල සීමාව දැනගත්තා නම් 80ට 89 කාල සීමාව තුළ උණ්ඩෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දරුවන්ට උත්තර දුන්නේ. එහෙම තරුණ තරුණියෝ මරලා දාපු යුගයක් අද මේ අලුත් පරම්පරාව දන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ රට සංවර්ධනය කිරීමේදී මහින්ද රාජපක්ෂ යුගයේ තුළ ඩොලර් බිලියන 16ක් ණයට ගත්තා. ඉන් ඩොලර් බිලියන 8.5ක් සංචිත ලෙස බාණ්ඩාගාර ඉතිරි කළා තමයි ඔහු මේ රජයේ බාර දුන්නේ. අපිට ඒ අවස්ථාවකල අපේ ගම්මානවලට විදුලිය දුන්න, මාර්ග ටික කාපට් කළා දුන්න, වරායවල් හැදුවා, දීවර වරායවල් ගොන්නක් හැදුවා, ඒ වගේම ගුවන්තොට පොළවල් හැදුවා, හයිවේ හැදුවා, පෝට් සිටි හැදුවා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ණය අරගෙන මොකද්ද කරේ කියන එක අපේ ජනතාවගෙන් අහනවා. හම්බන්තොට වරාය විකුණලා කරපු දෙයක් නැහැ. හම්බන්තොට වරාය විකුණපු සල්ලි වලට මොකද්ද උනේ කියන එකක් නැහැ. ඒ නිසා අද ඒ කට්ටිය මුකුත් නොකරපු පොඩි ළමයි වගේ අද සිටියට අද ජනතාව දන්නවා මේ රටේ යම් කිසි සංවර්ධනයක් කරා නම් රට ඉදිරියට ගෙනිච්චනම් මහින්ද රාජපක්ෂ යුගයෙන් මිස ඒ එක්සත් ජාතික පක්ෂ බලවේග තුලින් නොවන බව. විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදිහට කෘෂිකාර්මික ප්‍රදේශයක් විදිහට අපිට බරපතල ප්‍රශ්නයක් තිබුණා. ජනතාවගේ කෘෂි කර්මාන්තය සඳහා රසායනික පොහොර නොමැතිකම. නමුත්
පිළිගත්තා.
එතුමා අඩියක් ආපස්සට අරගෙන විශේෂ ප්‍රකාශයක් කරා මට යම්කිසි වැරදීමක් සිද්ධ වුණා කියලා. ඒක නායකයේ අපි පළමු වරට කියන අවස්ථාවක් තමයි අපි දැක්කේ ජනාධිපතිතුමා මේ වරද පිළිගත්ත එක ගැන. ඒ නිසා අද කොළොන්නර දිස්ත්‍රික්කයේ කේන්ස් නෙල්සන් මහත්මයා කතා කරා. ඒ අය තමයි මේ ගොවි ජනතාව කුලප්පු කරලා පාරට බැහැලා කොළඹට පාගමන් නෙවන්නේ. නමුත් නව කෘෂිකර්ම අමාත්‍ය අපේ ජානක වක්කුඹුර අමාත්‍යතුමා පසුගියදා ඔය උද්ඝෝෂණ වල නිරත වෙච්ච සියලුම ගොවි සංවිධානවල ගොවි නායකයින් විශේෂයෙන්ම පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, ඒ වගේ මින්නේරිය කවඩුල්ල කියන මේ වැව් ආශ්‍රිත ගොවිනායකයෝ ගෙනල්ලා සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යමත් මමත් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැය තුනක
සාකච්ඡාවක්
ප්‍රතිචාරයක් අපිට ලැබලා දුන්නා කෘෂිකර්ම අමාත්‍ය ගරු ජානක වක්කුඹර ඇමතුමා. එතුමා අනිවාර්යයෙන් අපිට පොරොන්දුවක් දීලා තියෙනවා මැයි මාසේ 20 වෙනකොට යූරියා පොහොර අපේ ගොවි ජනතාවට ලබලා දෙන්න, ඒ වගේම වගා හානි සඳහා වන්දි ටික කඩිනමින් ලබන සති දෙක ඇතුළත කොටසක් හරි ඒ සියලුම ගොවි ජනතාවට ලබලා දෙන්න නිසා
බොහොම ස්තුතියි ගරුමන්තතුමා.
ජානක වක්කුඹර ගරු අමාත්‍යතුමාට මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් මේ ලබා දීපු පණිවිඩය පිළිබඳව ඒ නිසා අපි පොළොන්නරුව
දිස්ත්‍රික්කයේ
ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ ජලය නිකුත් කරන්න අවස්ථාව දෙන්න, කුඹුර වලට බහින්න ඒ වගකීම රජයක් විදිහට අපි අරගෙන තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා එදා ආණ්ඩු පක්ෂ රැස්වීමදී අපි සම කතා කරලා කිව්වේ ගුවනින් හරිගෙන හැල්ලා මේ යූරියා ටික රසායනික පොහොර ටික කෘෂි කර්මාන්තයේ දෙන ඒ ප්‍රදේශවලට ප්‍රමුඛත්වයක් ලබලා දෙන්න, ඒ වගේම
කෘෂි බොහොම ස්තුතියි කර්මාන්තතුමා අවසන් කරන්න.
ඒ වගේම රසායනික
කාලය පිළිබඳ ගැටලුවක් තියෙන මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ස්තුතියි.
සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව 2022 මේ මාස 5 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10 දක්වා කල්තබිය යුතුයි යෝජනා කරනවා.
පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල්තබන ලැබේ.